අද ඔයා අන්තිමටම කාපු දේ මොකක්ද? පොඩ්ඩක් ඉන්න. හොඳට හිතන්න බලන්න ඒ ගැන. ඔයා ඒ කාපු දෙයට කැමති වුණාද? ඔයා ඒ කාපු දෙය ආසාවෙන්ද කෑවේ? ඒ කාපු දෙය සුවඳ මොන වගේද? ඒකේ රහ මොන වගේද? ඔයා එක කොහේ ඉඳලාද කෑවේ? කවුරුත් එක්කද කෑවේ? ඒ වගේම ඇයි ඔයා ඒ කෑම කන්න හිතුවේ? කෑම කියන්නේ හරිම රසවත් දෙයක්. මිනිස්සෙට අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි සමහර වෙලාවට අපි ඒවා ආසාවෙන් ආහාරයට ගන්නවා. සමහර වෙලාවට අපිට ඒවා ආහාරයට ගන්න වෙන නිසා අපි ආහාරයට ගන්නවා. ඉතින් සමහර වෙලාවට මේ කන දේවල් නිසා අපේ ජීවිතේට ගොඩක් පොසිටිව් දේවල් වගේම ගොඩක් නෙගටිව් දේවලුත් වෙන්න පුළුවන්. කවුද දන්නේ ඔයා දැන් මේ පොඩ්ඩකට කලින් කාපු කෑම එක හින්දා හෙට උදේ ඔයාගේ මූණේ පිම්පල් එකක් එක්ක ඔයාට නැගිටින්න වේද කියලා? එහෙමත් නැත්නම් ඔයාව වයසට යන එක තව පොඩ්ඩකින් වැඩි වුණාද කියලා? එහෙමත් නැත්නම් ඔයාගේ මූණේ තියෙන රින්කල් එකක් තව චුට්ටක් ඩීප් වුණාද කියලා? අපි මේ කිසි දෙයක් දන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඔයා මේ පොඩ්ඩකට කලින් කාපු කෑම එක හින්දා ආපහු තව පැය දෙකකින් විතර ඔයාට ලොකු බඩගින්නක් එන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අදරෑ ඔයාට හරියට නිින්දයක් නැති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් හෙට උදේ ඔයා හැරුණාට පස්සේ ඔයාගේ ඇඟට හරි අමාරු ගතියක් දැනෙන්න පුළුවන්. ඉතින් ඒකට හේතුව මොකක්ද? අපි ගොඩක් වෙලාවට කන්නේ අපේ ඇඟට ඕන දේ නෙමෙයි, අපේ මොළයට ඕන දේ. එතනයි තියෙන ප්‍රශ්නේ. මෙහෙම හිතන්නකෝ. ප්ලේන් එකක් ගත්තට පස්සේ ඒකේ තියෙනවා හැමදේම රෙකෝඩ් වෙන බ්ලැක් බොක්ස් එකක්. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපිට ඒ බ්ලැක් බොක්ස් එක අරගෙන ගිහිල්ලා බලන්න පුළුවන් ඇත්තට මොකක්ද උනේ කියලා. ඉතින් පොඩ්ඩක් හිතන්න, ඔයාගේ බොඩි එක තමයි මෙන්න මේ බ්ලැක් බොක්ස් එක කියලා. හැබැයි අවසනාවකට ඔයාගේ බොඩි එකට ඔයා වෙනුවෙන් කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපිට පුළුවන් කමක් තියෙනවා නම් මේ බොඩි එකට මොකක් හරි විදිහකින් කතා කරවන්න. අන්න එතකොට ඔයාගේ බොඩි එක හරියටම කියයි, ඔයා මෙන්න මේ කාපු කෑම නිසා තමයි ඔයාට මෙන්න මේ ලෙඩේ හැදුනේ. ඔයා මෙන්න මේ කාපු කෑමකේ තියෙන මෙන්න මේ ප්‍රශ්න නිසා තමයි ඔයාට රැට හරියට නිින්ද ගියේ නැත්තේ. මෙන්න මේ වගේ ගොඩක් දේවල්. ඉතින් අපි මේ ආහාරවලට ලොකු අවධානයක් යොමු කරන්නේ. විශේෂයෙන් මේ ශ්‍රී ලංකාව වගේ රටක අපි ඉඳලා අපි ගොඩක් වෙලාවට අපි කන බොන දෙයට අපි අවධානයක් යොමු කරන්නේ. ඒ වගේමයි අපි ගොඩක් වෙලාවට මිස්ලීඩින් මාකටින් ට්‍රික්ස් වලට අහුවෙලා තියෙනවා. ඉතින් චුට්ටක් බලන්න මෙන්න මේවෙන් එකක් හරි ඔයාට අදාළයිද කියලා. ඔයා හිතනවා වෙයිට් ලොස් එක, එහෙමත් නැත්නම් බර අඩු කරගන්නවා කියන්නේ අපි ගන්න කැලරිස් ටික මොනවා හරි විදිහකින් අපි දහනය කරගන්න එක කියලා. ඒ වගේමයි ඔයා විශ්වාස කරනවා තදින්ම කිසිම වෙලාවක උදේ ආහාරය මොන දේ වුණත් ස්කිප් කරන්න, මිස් කරන්න හොඳ නෑ කියලා. ඒ වගේමයි ඔයා හිතාගෙන ඉන්නවා බත් කන එකයි පළතුරු කන එකයි ඔයාට ඉතාම හොඳයි කියලා. ඒ වගේමයි මේදේ සහිත තෙල් සහිත ආහාර ඔයාට හරිම නරකයි කියලාත් ඔයා හිතාගෙන ඉන්නවා. ඒ වගේමයි ඔයා විශ්වාස කරනවා සීනි සහිත ආහාර කෑවොතින් ඔයාට හොඳට ශක්තිය එනවා කියලා. ඒ වගේමයි ඔයා තවත් බිලීව් කරන දෙයක් තමයි ඔයාගේ බර අඩු වෙන්නේ නැත්තම්, මොකද ඒ ඔයාට හරියට විල් පවර් එකක් නැහැ. ඔයාට බර අඩු කරගන්න ඕන කියලා ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන කමක් නැති නිසා තමයි ඔයාට බර අඩු කරගන්න බැරි කියලා ඔයා හිතනවා. ඒ වගේමයි ඔයා හිතනවා හවස 3ට විතර ඔයාට නිදිමතක් එන එක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒක නැති කරගන්නම් කොෆි එකක් බොන එක හරි කියලා ඔයා හිතනවා. ඉතින් ඔයා මෙන්න මේ වගේ ගොඩක් දේවල් බිලීව් කරන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි මේවේ හරියටම ඇත්තක් තියෙනවද නැද්ද කියන්න ඔයා දන්නේ නැහැ. ඉතින් අද අපි මේ එපිසෝඩ් එකෙන් මෙන්න මේ වගේ ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
It's the Daylight Podcast with Ruwantha and Vindi. We cover study tips and tricks, science and technology, medicine, and curious stories.
Hello. අද මේ ඔයාලකට වෙලා ඉන්නේ Daylight Podcast එකේ තවත් එක එපිසෝඩ් එකක් එක්ක.
ඉතින් අද 102 එපිසෝඩ් එකත් එක්ක තමයි ඕගොල්ලෝ එකතු වෙන්නේ. ඉතින් ඔන්න අපි ඕගොල්ලන්ට ගිය සතියේ කිව්වා වගේම, ගිය සතිය නන් නෙමෙයි 101 එපිසෝඩ් එකේ කිව්වා වගේ, ඉතින් ඔන්න අද අපි ටිකක් දිග එපිසෝඩ් එකක්, ටිකක් දිග මාතෘකාවක් ගැන කතා කරන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ වගේමයි Instagram එකේ අපිට ආපු messages වගේකුත් තියෙනවා. හැබැයි ඒකට මේ එපිසෝඩ් එකේ දෙපු උත්තර දෙන්න යන්නේ නැහැ. ඒවට අපි ඉස්සරහ එපිසෝඩ් එකකදී ඕගොල්ලන්ට උත්තර දෙන්නම්. ඉතින් වෙන්නේ අදක් මොනවා ගැනද කතා කරන්නේ?
අද මේ ටොපික් එක හොයාගත්තේ රුවන්ත. රුවන්ත තමයි කියුවේ. ඉතින් මේ ගැන අපි කතා කරමු කියලා. ඉතින් ඒ හින්දා රුවන්තම කියනකෝ බලන්නද අපි මොනවා ගැනද කතා කරන්නේ කියලා.
අද අපි කතා කරන්නේ sugar. එහෙම නැත්නම් අපි තව ටිකක් කියුවොත් glucose. කොහොමද අපේ බොඩි එකට බලපාන්නේ සහ අපි කොහොමද අපිට හානියක් නොවි අපි ආස කරන පැණි රස කෑම ග්ලූකෝස් වගේ දේවල් අපේ ඇඟට දාගන්න කියලා. ඉතින් මේ එපිසෝඩ් එක කොටස් දෙකකින් සමන්විතයි. අද අපි ඕගොල්ලන්ට මේ එපිසෝඩ් එකේදී කතා කරනවා ග්ලූකෝස් කියන්නේ මොකක්ද, අපි කොහොමද මේ වගේ sugar ආහාරවලට ලොකු craving එකක් එන්නේ, අපි මේවා කන එකෙන් අපිට ඇති වෙන්න පුළුවන් අහිතකර පැතිකඩ මොනවද කියලා. ඉතින් අපි ගොඩක් වෙලාවට දැනගන්නේ sugar ගැන අපි කතා කරන්නේ දියවැඩියාව හැදුනහම විතරයි. නමුත් ග්ලූකෝස් වලින් sugar වලින් අපේ ඇඟට සෑහෙනම ලොකු බලපෑමක් කරන්න පුළුවන්. කුඩා වයසේ වුණත්, තරුණ වයසේ වුණත්, ඔයා මැදි වයසේ වුණත්, එහෙමත් නැත්නම් ඔයා මහලු වයසේ වුණත් ඔයාට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. ඉතින් අද අපි මෙන්න මේ දේවල් ගැන තමයි කතා කරන්නේ. ඉතින් අද අපේ මේ එපිසෝඩ් එකට පාදක වෙන්නේ ජෙසි ඉන්චෞස්පේ කියන ෆ්‍රෙන්ච් බයෝකෙමිස්ට් ලියපු ග්ලූකෝස් රෙවලූෂන් කියන පොත. ඉතින් මේ පොතේ තියෙන කරුණු කාරණා අපි කතා කරනකොට සමහර ඒවා ඔයා අහර නැති වෙන්න පුළුවන්. සමහර ඒවා ඔයා දැනට පර්සන්ලි බිලීව් කරන දෙයට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ පොතේ තියෙන කරුණු කාරණා සම්බන්ධයෙන් ටිකක් මතභේදාත්මක තත්වයක් වුණත් ඇති වෙන්න පුළුවන්. මොකද ඔයා අහලා තියෙන දේවල් උට්ටා මේ කරුණු වෙනස් වෙන්න පුළුවන්. මොකද මාත් මේ පොත කියවනකොට සමහර ලාවට මම මේක කලින් අහලා තිබි මෙහෙම නෙවෙයිනේ, මේක මෙහෙමද කියලා තියෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා මම ඔයගලන්ට ආරාධනා කරනවා, ඔයාට මේ පොතේ තියෙන මොනවම හරි දේවල් ගැන ගැටලුකාරී තත්වයක් ඇති වුණොත් ඔයාට පුළුවන් මේ ග්ලූකෝස් රෙවලූෂන් කියන පොත අරගෙන රිෆර් කරන්න. ඒ වගේමයි මේකට සම්බන්ධ ඉන්ටර්විව්ස් කිහිපයකත් මම ඕගොල්ලන්ට ලින්ක් එක පොඩ්කාස්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්, ඔයාට පුළුවන් රිෆර් කරන්න. ඉතින් ඒ නිසා අද මේ එපිසෝඩ් එකදී කතා කරන හැම කරුණකටම පදනම් වෙන්නේ මෙන්න මේ ජෙසි ඉන්චෞස්පේගේ ග්ලූකෝස් රෙවලූෂන් කියන පොත. හරි, එහෙනම් ඉනි අපි යමු නේද මාතෘකාවට.
ඔව් අපි පටන් ගමු.
හරි, ඉතින් ග්ලූකෝස් තමයි අපේ බොඩි එකට එන ප්‍රධානම ශක්ති ප්‍රභවය වෙන්නේ. ඉතින් අපි ආහාරයට ගන්න ගොඩාක් ෆුඩ්ස් වලින් අපි අපේ ඇඟට ග්ලූකෝස් අවශෝෂණය කරගන්නවා. ඉතින් මේකෙන් තමයි අපිට මේ කරන දේවල් වලට ශක්තිය ප්‍රධාන වශයෙන්ම ලැබෙන්නේ. ඉතින් ඒ වගේමයි ග්ලූකෝස් කියන දේ මිනිස්සෙක්ට අත්‍යවශ්‍යයි. අපේ බොඩි එකේ සෑහෙන්නම වැදගත් කාර්යයක් මේ ග්ලූකෝස් කියන දේ ඉටු කරනවා. ඉතින් අපි මේ ඇඟට ගන්න ග්ලූකෝස් අපි ගන්න ආහාර වලින් දවස පුරාවටම අපේ ඇඟේ ෆ්ලක්චුවේට් වෙවි මේ ග්ලූකෝස් තියෙනවා. ඉතින් අපි ඒ විදිහට අපේ ඇඟේ ග්ලූකෝස් ෆ්ලක්චුවේට් එකකට අපි කියනවා ග්ලූකෝස් ස්පයික් එකක් කියලා. ඉතින් මෙන්න මේ ග්ලූකෝස් ස්පයික් එක ගොඩාක් දේවල් වලට බලපාන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ මූඩ් එක මොන වගේද කියන එක, අපේ නිින්ද, අපේ බර, ඒ වගේමයි අපේ හමේ තියෙන ස්වභාවය, ඒ වගේමයි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩ කරන විදිහ, ඒ වගේමයි අපේ හදවත වැඩ කරන විදිහ, මෙන්න මේ හැම දෙයකටම මෙන්න මේ ග්ලූකෝස් ස්පයික් එකක් කියන එක බලපාන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් වෙලාවට ජීවිතේ ග්ලූකෝස් ගැන, සීනි ගැන, රුධිරයේ සීනි මට්ටම ගැන අපි කතා කරන්නේ ඇත්තටම අපිට දියවැඩියා තත්වයක් ගැන කතාවක් මතුනොත් විතරයි. හැබැයි ඔයාට දියවැඩියාව තිබ්බත් නැතත්, ඔයාට පරම්පරාවෙන් දියවැඩියා වෙන අවදානමක් තිබ්බත් නැතත් අපි මේ ගන්න ග්ලූකෝස් හැම දවසකම හැම කෙනෙක්ගෙම හෙල්ත් එකට එක එක විදිහට බලපානවා. මොකද අපිට ගොඩක්ම ඉස්සර ග්ලූකෝස් මට්ටම මැනගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. නමුත් පස්සේ තාක්ෂණයේ දිරුවීමත් එක්ක දැන් අපිට ග්ලූකෝස් මොනිටර්ස් තියෙනවා. ඉතින් අපිට ඕන වෙලාවක පුළුවන් අපේ ඇඟේ ග්ලූකෝස් ප්‍රමාණය කොහොමද කියලා මැනගන්න. ඉතින් පසුගිය කාලය තුළ සිද්ධ වෙච්ච විද්‍යාත්මක පරීක්ෂණත් එක්ක මේ ග්ලූකෝස් අපේ බොඩි එකට මොනතරම් ඩැමේජ් එකක් කරනවද, අපි මේ ගන්න ගොඩාක් සීනි ආහාර නිසා අපේ හෙල්ත් එකට අපි හිතන්නේවත් නැති තරමේ බලපෑමක් එනවා කියන එක පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඉතින් අද ප්‍රධාන වශයෙන්ම අපේ එපිසෝඩ් එකේ අරමුණ වෙන්නේ ඒ මොනවද කියන එක කතාබහ කරන එක. වින්ඩි,
හරි, අපි ආහාරයට ගන්න ආහාරවල තියෙන කාබෝහයිඩ්‍රේට් ජීර්ණ වෙලා තමයි ග්ලූකෝස් නිර්මාණය වෙන්නේ. ඉතින් මේ අපේ ශරීරයට අපි කාබෝහයිඩ්‍රේට් ගත්තට අපිට කාබෝහයිඩ්‍රේට් විදිහටම අපේ ශරීරයට ඇබ්සෝබ් කරගන්න බෑ. ඉතින් අපේ ශරීරයේ විසින් එක ජීර්ණය කරලා ග්ලූකෝස් විදිහට තමයි අපේ ශරීරයට ඇබ්සෝබ් කරගන්නේ. ඉතින් ග්ලූකෝස් කියන්නේ එක්තරා ආකාරයක sugar එකක්. ශරීරයේ මේ ග්ලූකෝස් තමයි අපේ ශරීරයට අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය කරන්න ශක්තිය විදිහට පාවිච්චි කරගන්නේ. ඉතින් අපේ ශරීරයේ ග්ලූකෝස් ලෙවල් බැලන්ස් එකකට තමයි තියෙන්නේ. රුවන්ත ග්ලූකෝස් ස්පයික් එකක් ගැනත් කතා කරන්නේ. ඉතින් ඒ බැලන්ස් එක අන්බැලන්ස් වුණාම තමයි ඒ වගේ ග්ලූකෝස් ස්පයික් එකට යන්නේ. ඉතින් අපේ හැම වෙලේම අපේ ශරීරය උත්සාහ කරන්නේ අපේ ශරීරයේ තියෙන ග්ලූකෝස් ලෙවල් එක බැලන්ස් එකේ තියාගන්න. ඉතින් අර කලින් කිව්වා වගේ මේ ගලුකෝස් ලෙවල් එක බැලන්ස් එකේ නැති වෙන එක අපේ ශරීරයට ඇත්තටම හොඳ නැහැ. ඉතින් ඒක බැලන්ස් එක නැති වෙලා දීර්ඝ කාලින වැඩි දියවැඩියා වගේ රෝග තත්ත්වයට පත් වෙන පුළුවන්. ඉතින් ඒක ඔස්සේ අපේ හෘදයට, අපේ වකුගඩු වලට, අපේ අක්මාවට, අපේ ශරීරයේ තියෙන වැදගත් ඉන්ද්‍රියන් ගොඩකට ඒකෙන් බලපෑම් ඇති කරන්න, ඒකෙන් ඩැමේජ් ඇති කරන්න පුළුවන්. ඉතින් ඔයා තාමත් දියවැඩියාවට ප්‍රතිකාර ගන්න කෙනෙක් නෙමෙයි නම්, ඔයා නිකන් ඒ ගැන හිතලවත් නැති කෙනෙක් නම්, ඉතින් මේ වගේ දේවල් නිකමට හිතලා බලන්න ඔයාට තියෙනවද කියලා. ඉතින් මම මේක දියවැඩියාව කියලා කියනවා නෙමෙයි, නමුත් මේ වගේ දේවල් තියෙනවා කියන එක අපිට දියවැඩියාව අනාගතයේදී ඇති වෙන්න පුළුවන් කියන එකට අර පෙර සලකුණු වගේ දේවල් වෙන්න පුළුවන්. ඔයාට හිතලා තියෙනවද ඔයා ටිකක් මහත් වැඩි කියලා? ටිකක් නෙමෙයි, සාමාන්‍ය ප්‍රමාණයට වඩා අපි ස්ථූලතාවය කියලා කියන්නේ. ඒ විදිහට සාමාන්‍යයට වඩා සාමාන්‍ය ටිකක් වැඩිපුර මහත කෙනෙක්. ඉතින් ඒ වගේම ඔයාගේ ඉනේ ප්‍රමාණය, ඒ කියන්නේ ඔයාගේ පිකිමුගේ පෑන් සයිස් එක කියලා. ඒක පිරිමි කෙනෙක් නම් 40ට වඩා වැඩිද, ගෑනු කෙනෙක් නම් 35ට වඩා වැඩිද. ඉතින් මේ 40ට වඩා වැඩි වෙන එකත්, පිරිමි කෙනෙක් නම් 40ට වඩා වැඩි වෙන එකත්, ගෑනු කෙනෙක් නම් 35ට වඩා වැඩි වෙන එකත් එච්චර හොඳ නෑ. ඉතින් ඒ වගේම හැම වෙලේම ගොඩාක් තදබල බඩගිනි දැනෙනවද? එහෙම නැත්නම් ඔයාට හැම වෙලෙම තරහ යන, හරි නිකන් ඉරිටේටිව් ගතියක් තියෙනවද? එහෙම හැඟීම් වෙනවද? ඒ කියන්නේ තද බඩගින්නක් එක ගොඩක් තරහ යනවද? ඒ වගේම ඒ කියන්නේ පෑයකට සැරයක් වගේ නිතර නිතර බඩගිනිනවා, නිතර නිතර කණ්ඩ හිතෙනවද? ඒ වගේම ලයිට් හෙඩඩ් ගතිය, ඩිසිනස් වගේ ගතියක්, මීල් එකක් එක මීල් එකක් වගේ මිස් වුණ ගමන් ඒ වගේ ඩිසිනස් කලන්තේ වගේ ගතියක් දැනෙන වෙලාවල් තියෙනවද? ඒ වගේම ආට උදේ කාලෙදී වගේ නිකන් අර අපි සාමාන්‍යයෙන් ඇක්ටිව් වෙලා ඉන්න වගේ වෙලාවලට නිදිමත එනවා. ඒ කියන්නේ සාමාන්‍ය නිදිමතේ නැති වගේ වෙලාවට නිදිමත එනවා. ඒකත් අපි හිතර ගන්න ඕන දෙයක්. නින්දට බාධා තියෙනවද? එතකොට නින්දෙන් එකපාරට හැරෙන ගමන් හાર્ට් එක වැඩිපුර ගැහෙන්න ගන්නවද? ඒ වගේම මූණේ ඇක්නි වගේ දේවල් තියෙනවද? ඔයාගේ සමේ තත්ත්වය එච්චර හොඳ නැද්ද? හැමේ නිතර නිතර ප්‍රශ්න ඇති වෙනවද? ඒ වගේම මූඩ් එකත් නිතර චේන්ජ් වෙනවද? ඒ කියන්නේ සමහර අපි කියන්නේ මූඩ් එක අන්ස්ටේබල් කියලා ගොඩක් වෙලාට. ඒ කියන්නේ ටට්ටක් ගාලා මූඩ් එක වෙනස් වෙනවද? ඒ වගේම හෝමෝන් ඉම්බැලන්ස් එහෙම තියෙන. ඒ කියන්නේ සාමාන්‍ය ගර්ල් කෙනෙක් නම් සාමාන්‍ය පීරියඩ්ස් මිස් වෙන්න පුළුවන්. පොලිසිස්ටික් ඕවරියන් සින්ඩ්‍රෝම් වගේ ඒ වගේ රෝගී තත්ත්ව ඇති වෙලා තියෙනවද? ඒ වගේම නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් වගේ ඩිසීස් වලට ගිහිලා තියෙනවද? ඒවා ඩයග්නෝස් කරගෙන තියෙනවද? ඔය මේ වගේ දේවල් අපිට ප්‍රී ඩයබටික් සිම්ටම්ස් විදිහට ගන්න පුළුවන්. මොකද මේ වගේ දේවල් ඇතිවීම තුළින් අපිට අනාගතයේදී දියවැඩියාවට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් තියෙනවා කියන එකට අපි අවධානය යොමු කළ යුතුයි. මේ වගේ දේවල් වලට තියෙනවා නම් අපි නිතර නිතර අපේ ෂුගර් ලෙවල් එක මෙෂර් කරන්න ඕන. ඒ වගේ දේවල් කරලා, ඒ වගේ අපේ ඩයට් එක කන්ට්‍රෝල් කරලා, ඒ වගේ දේවල් වලින් අර අපි ප්‍රිවෙන්ටිව් මෙෂර්ස් වලට යන්නේක හොඳයි. මේ වගේ අර මම කිප් වගේ දේවල් තියෙනවා නම් අර අපිට ඉදිරියේදී ඩයබටික්ස් හැදීමේ ප්‍රවණතාවයක් තියෙන හින්දා. හරි, දැන් අපි මෙච්චරලා කතා කරගෙන හිටියේ ග්ලූකෝස් ගැන. අර වගේ සිම්ටම්ස්, අර ප්‍රී ඩයබටික් සිම්ටම්ස් ටික කියපු හින්දා ඩයබටික්ස් පැත්තට ගියාට අපි ආයෙත් අර එක ගැන පස්සේ කතා කරමු. ඊට කලින් ආයෙ අපි දැන් කතා කරකට හිටපු ග්ලූකෝස් ගැන කතා කරොත්, මම කලින් කිව්වා වගේ ග්ලූකෝස් තමයි අපේ එනර්ජි සෝස් එක. අපිට ඇත්තම කිව්වොත් අපේ ශරීරයට ග්ලූකෝස් නැතුව ඉන්න බෑ. ග්ලූකෝස් වැඩි වෙලත් අපේ ශරීරයට ඒක දරා ගන්න අමාරුයි. ඒ වගේම එහෙම වුණා කියලා අපිට ග්ලූකෝස් නැතුව ජීවත් වෙන්න බෑ. අපේ ශරීරයේ තියෙන හැම සෛලයකට මේ සෛලයට අදාළ කාර්යයක් තියෙනවා. ඉතින් ඒ හැම ෆන්ක්ෂනින් සෙල් එකකට මේ අදාළ ෆන්ක්ෂන් එක කරන්න නම් ඒ සෛලයට ශක්තිය අවශ්‍යයි. ඒ සෛලයට අවශ්‍ය ශක්තිය ලබා ගන්න අපිට මේ ග්ලූකෝස් අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් හાર્ට් සෙල් එක කරන්නේ රුධිරය පම්ප් කරන එකනේ. ඒකට ඉතින් හાર્ට් එක කන්ට්‍රැක්ට් වෙනවා. ඉතින් ඒ කන්ට්‍රැක්ට් වෙන්න ඒ තියෙන සෛල සේරම දායක වෙනවා. ඒ හැම සෛලයකටම ඒ දේ කරන්න පවා ශක්තියනවා. ඉතින් හાર્ට් එක, බ්‍රේන් එක, ඇස, කන, අපේ තියෙන ආමාශය, අපේ තියෙන හැම ඕගන් එකකටම, අපේ ශරීරයේ තියෙන හැම ඉන්ද්‍රියකටම, හැම දෙයකම සෛල තියෙනවා කියලා දන්නවනේ. ඉතින් ඒ හැම සෛලයකටම මේ දාලා කාර්ය කරන්න නම් අපේ මේ සාමාන්‍ය දීපවැත් මේ විදිහටම පවත්වාගෙන යන්න නම් ඒ හැම සෛලයක්ම ක්‍රියාත්මක වෙන්න නම් ඒ හැම සෛලයකටම මේ එනර්ජි එක, මේ ග්ලූකෝස් අවශ්‍ය වෙනවා. ඉතින් හැම තක්පරයකටම අපේ ශරීරය බිලියන 8ක් ග්ලූකෝස් බර්න් කරනවා එනර්ජි විදිහට අපේ සෛලවලට බෙදා හරින්. ඒක තමයි මෙතන තියෙන ෆැක්ට් එක. නිකම්මට හිතන්න හැම තත්පරයකටම ග්ලූකෝස් මොලිකියුල්ස් බිලියන 8ක් බර්න් කරනවා.
හරි. ඉතින් අපි අපේ එවලූෂන් එකේදී මිනිස්සුන්ගේ පරිණාමයේ මුල් කාලෙදී අපි දැන් කන්සියුම් කරන තරම් ග්ලූකෝස් ප්‍රමාණයක් කන්සියුම් කරේ නැහැ ඩිරෙක්ට්ලි. ඉතින් දැන් කාලේ අපි සුපර් මාකට් එකකට ගියාට පස්සේ ඒකේ තියෙන රාක් එක තියෙන ප්‍රොඩක්ට් ගත්තට පස්සේ බහුතරයක්ම තියෙන්නේ සීනි සහිත, ග්ලූකෝස් සහිත කෑම ජාති. ඉතින් අපි උදාහරණයක් විදිහට ගත්තොත් සුදු පාට පාන් වල ඉඳන් අයිස්ක්‍රීම් වෙනකන් ඒ වගේමයි ටොෆි, චොක්ලට්, ෆෘට් ජූසස්, පස්සේ ස්වීට් යෝගට්ස් ඒ වගේමයි මේවා ගොඩක් වෙලාවට තියෙන්නේ සෑහෙනම සීනි ප්‍රමාණයකින් හැදිච්ච ආහාර. ඉතින් ෆයිබර් වගේ දේවල් අපිට කියන්නේ තන්තුමය ආහාර වගේ දේවල් ගොඩක් වෙලාවට සුපර් මාකට් එකක දකින්න පුළුවන් කමක්ම නැහැ. ඉතින් ගොඩක් වෙලාවට මේ ශනිකව හදපු ගොඩක් ස්වීට් ආහාරවල තියෙන්නේ සීනි බහුල දේවල්. විශේෂයෙන්ම ප්‍රොසෙස් ෆුඩ්ස් හදනකොට මේ තන්තුමය කොටස් විශේෂයෙන් මේ ආහාරයෙන් අයින් කරනවා. ඉතින් මේක තමයි ප්‍රධානම හේතුවක් වෙන්නේ මේ ප්‍රොසෙස් කරපු ෆුඩ්ස් අපිට හොඳ නැති වෙන. ඉතින් ඒ මොකක්ද කියන එක අපි තව ඉස්සරහට කියන්නම්. ඉතින් ඔයාට සමහර වෙලාවට හිතා ගන්න බැරුව ඇති ඇයි අපි මේ තරම් පැණි රසට කැමති කියලා. අපි මෙච්චර තරම් මේකට ලැදියාවක් දක්වන්නේ, මේකට මෙච්චර ආසාවක් දක්වන්නේ ඇයි කියලා. මේ පොතේ කතෘ කියන විදිහට ගල් යුගයේදී ගොඩක් වෙලාවට ස්වීට්නස් එක සහිත රසක් හරි සුවඳක් හරි ඒ කාලේ හිටපු මානවයාට සිග්නල් කරන්නේ ඒ කෑම සේෆ් කියන එක. ඒ කියන්නේ ඒ කෑම එක රසයි, ඒ වගේම මේ කෑම එක සේෆ් කියන එක. මොකද මේ පොතේ කතෘ, මම නෙමෙයි පොතේ කතෘ කියන විදිහට කිසිම කෑමක්, ඒ කියන්නේ ගොඩක් රස කෑමක් වස වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒ නිසා ගල් යුගයේ හිටපු මානවයාට ස්වීට්නස් එකක් සහිත සිග්නල් එකක් ආවොත් ගොඩක් වෙලාවට ඒකෙන් මේ දවස්වල මීන් වෙලා තියෙන්නේ ගොඩක් රස, ඒ වගේමයි පොයිසන් එකක් නොවන කෑමක් හම්බුණා කියන එක. ඉතින් මෙන්න මේ නිසා මිනිස්සුන්ගේ බ්‍රේන් එක හැඩගැහිලා තියෙනවා ගොඩක් වෙලාවට ස්වීට්නස් එක තියෙන සුවඳක් හරි රහක් හරි ආවොත් වැඩිපුර ඩොපමීන් ප්‍රමාණයක් ස්රාවය කරන්න. එතකොට ඔයාට හරිම තෘප්තිමත් ස්වභාවයක් ඇති වෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ ඩොපමීන් කියන්නේ මොනවද කියලා දන්නවා ඇති කියලා. අපි මීට කලිනුත් එපිසෝඩ්ස් වල කතා වෙලා තියෙනවා. ඒක ඔයාගේ බ්‍රේන් එකේ ෆ්ලඩ් වෙන කෙමිකල් එකක්. ඉතින් ගොඩක් වෙලාවට මේ කෙමිකල් එකම තමයි ඔයා වීඩියෝ ගේම් එකක් ප්ලේ කරනකොට, ඔයා ගොඩක් ආස දේවල් කරනකොට, ඔයා ගොඩක් ආසම කෑමක් කනකොට, ඔයා සෝෂල් මීඩියා එකේ ස්ක්‍රෝල් කරලා උට්ට පහලට යනකොට, ඉතින් ඔයා ඇල්කොහොල් ගන්නකොට, ඔයා සිගරට් එකක් ස්මෝක් කරනකොට, මේ හැම දෙයකදීම ඔයාට ඩොපමින් තමයි ස්රාවය වෙන්නේ ඔයාගේ බ්‍රේන් එකේ. ඉතින් ඔයාට කොච්චර ඩොපමින් ස්රාවය වුණත් ඒකේ ඇතිවීමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අපි මෙච්චරම මේ පැණි රසට කැමති වෙන්න ප්‍රධානම හේතුව මෙන්න මේක කියලා තමයි මේ කතෘ පැහැදිලි කරන්නේ. ඉතින් ඒ නිසා ස්වීට්නස් එක කියන්නේ ඩොපමින් ස්රාවය කරන දෙයක්. ඉතින් ඒ නිසා කොච්චර ස්වීට්නස් එක අපි ගත්තත් අපේ මොළය ඒක එපා කියලා කියන්නේ නැහැ. මොකද එයාට ඒක හරියටම රිවෝඩ් එකක් වගේ තමයි දැනෙන්නේ. ඉතින් ADA ඒ කියන්නේ American Diabetes Association එක කියන විදිහට ඔයාගේ fasting blood sugar level එක, ඒ කියනවා රාත්‍රී ආහාරය ගත්තට පස්සේ ඔයා පහ උදේ කෑම ගන්න කලින් ඔයාගේ blood sugar check කරොතින් ඒක 60ත් 100ත් අතර නම් ඒක සාමාන්‍ය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒක 100ත් 126ක් අතර නම් ඒක ඔයාට pre-diabetes තත්වයක් ඉන්ඩිකේට් කරන ලෙවල් එකක් තමයි. 100ත් 126ත් අතර නම් ඒක 126ට වඩා වැඩි නම් ඔයාට දියවැඩියාව කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ මෙෂර්මන්ට් වලත් යම් යම් ආකාරයේ වෙනස්කම් තියෙන්න පුළුවන්. රටෙන් රටට සහ රිසර්ච් වලින් රිසර්ච් වලට වෙනස්කම් තියෙන්න පුළුවන්. මොකද ඔයා ඉන්ටර්නෙට් එකේ තව ටිකක් හෙව්වොතින් මේ ලෙවල්ස් වලට වඩා වෙනත් ලෙවල්ස් ටිකක් ඔයාට හොයාගන්න පුළුවන්. රයිට්. ඉතින් අපේ ඇඟේ තියෙන, ඒ කියන්නේ අපේ ෆාස්ටින් බ්ලඩ් ෂුගර් ලෙවල් සාමාන්‍යයෙන් නෝමල් වුණත් අපි ගන්න ආහාරත් එක්ක අපිට දවස පුරාම ග්ලූකෝස් ස්පයික්ස් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි කන ආහාර අනුව සමහර ලාවට මේ ග්ලූකෝස් ස්පයික් එකක් රැපිඩ්ලි ඉන්ක්‍රීස් වෙලා රැපිඩ්ලි ඩවුන් වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේක අපිට හාම්ෆුල්, ඒ වගේමයි මේක සිද්ධ වුණා කියන එක අපේ ඇඟට යම් යම් ආකාරයෙන් දැනෙන්න පුළුවන්. ඒ කොහොමද කියලා අපි ඊළඟ චැප්ටර් එකේදී කතා කරමු. ඉතින් ඒ වගේමයි American Diabetes Association එක කියනවා බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක, ඒ කියන්නේ ෆාස්ටින් බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක 140කට වඩා වැඩි වෙන්න හොඳ නැහැ කියලා අපි කෑම කෑවට පස්සේ. ඉතින් ආයිමත් පොතේ කතෘ කියනවා ඒක නෝමල් ලෙවල් එක. හැබැයි ඔප්ටිමල් ලෙවල් එක කියලා කියන්නේ අපේ ෆාස්ටින් බ්ලඩ් ෂුගර් ලෙවල් එකට වඩා සාමාන්‍යයෙන් 30කට වඩා වැඩි වෙන්න හොඳ නැහැ කියලා අපි කෑම කෑවට පස්සේ. උදාහරණයක් විදිහට හිතන්නකෝ, ඔයාගේ ෆාස්ටින් බ්ලඩ් ෂුගර් ලෙවල් එක තිබ්බේ 90 නම් ඒ දවස ඇතුළත ඔයා මොන විදිහේ ආහාර ගත්තත්, ඒ කියන්නේ 90ට වඩා 30ක් වැඩි වෙන්න පුළුවන්, ඒ කියන්නේ 120කට වැඩි වෙන්න පුළුවන්, ඊට වඩා වැඩි වෙන්න හොඳ නැහැ කියලා. ඉතින් ඔයාලට සමහර ලාවට දැන් මේ නම්බර්ස් ටික අහලා නිකන් ඔළුව කැරකෙනවා වගේ වෙන්න පුළුවන්.
ඔව්, මේ නම්බර්ස් ටික එහෙම ලකුවට වැඩි ඔළුවට ගන්න එපා. ඉතින් අර ඒක අර අපේ පොත්තේ කතෘ කියලා තියෙන විදිහම තමයි. ඉතින් අපි ගෙනාවේ තේ කර එක එක රිසර්ච් එකෙන් රිස අපි කලින් කිව්වා වගේ රිසර්ච් එකෙන් රිසර්ච් එකට වෙනස් වෙනවා. ඒක රටවල් වලින් රටවල් වලට වෙනස් වෙනවා. හැබැයි ඉතින් ඒ වගේම මේ අර ඩයබටික්ස් කියන එක අර කොහොමද කියන වයසත් එක්ක ෆීමේල් මේල් ජෙන්ඩර් එකත් එක්ක ඒව මතත් ඒවා වෙනස් වෙන්න පුළුවන්.
ඒක හරි. ඉතින් ඔන්න අපි මොකක් හරි ආහාරයක් ගත්තොතින් ඒකෙන් එන ග්ලූකෝස් ස්පයික් එක 140 හෝ 140ට අඩුයි නම් ඒක අපේ ඇඟට කිසිම ගැටලුවක් නැහැ. ඒක සාමාන්‍ය විදිහට තමයි ADA එක කියන්නේ. ඉතින් ඔන්න අපි ආයමත් කතා කරනවා නම් මේ ග්ලූකෝස් ෆ්ලක්චුවේෂන් එකක්. එහෙම නැත්නම් ග්ලූකෝස් ස්පයික් එකක් පැණි රස ආහාරයකින් උදාහරණයක් විදිහට ගන්නකෝ. කප් කේක් එකකින් එන ග්ලූකෝස් ස්පයික් එක ඔයාගේ හෙල්ත් එකට ගොඩක් නරකයි බත් වලින් එන ග්ලූකෝස් ස්පයික් එකට වඩා. ඒකට හේතුව මොකක්ද කියලාත් මම කියන්නම්. ඒ මොකද අපි ස්වීට් ෆුඩ් එකක්, ඒ කියන්නේ අපි පැණි රස ආහාරයක් උදාහරණයක් විදිහට කප් කේක් එකක් වගේ එකක් අපි හදන්නේ ටේබල් ෂුගර්, එහෙම නැත්නම් සුක්‍රෝස් මේ වගේ කම්පවුන්ඩ් එකක මිශ්‍රණයකින් තමයි, ඒ කියන්නේ ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් වල මිශ්‍රණයකින් තමයි මේ වගේ දෙයක් අපි හදන්නේ. උදාහරණයක් විදිහට අපි කප් කේක් එකක් හදන්නේ. ඉතින් නමුත් අපි බත් වගේ දෙයක් ගත්තොත් ඒකෙන් එන ග්ලූකෝස් ස්පයික් එක ස්වීට් ෆුඩ් එකක තියෙන ග්ලූකෝස් ස්පයික් එක තරම් ඇඟට අහිතකර නැහැ. මොකද අපි ස්වීට් ෆුඩ් එකක් ගත්තට පස්සේ මම ඔයාලට කිව්වා ඒක තියෙන ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් කියන දෙකම එකට එකතු වෙලා ඒකෙන් ග්ලූකෝස් ස්පයික් එකක් එනවා වගේම අපිට පේන්නේ නැතුව ඒකේ තියෙනවා අපව හිඩන් වෙච්ච ෆ්‍රක්ටෝස් ස්පයික් එකකුත්. ඉතින් ඔයාගේ ඇඟට මේ දෙකම එක සැරේ බලපානවා ඔයා ස්වීට් ෆුඩ් එකක් ආහාරයට ගන්නකොට. හැබැයි ඔයා රයිස් වගේ එහෙම නැතුව, ඒ කියන්නේ ප්‍රොසෙස් ෆුඩ් එකක් නැතුව ඔයා ඩිරෙක්ට්ලි ඒ වගේ ආහාරයක් ගන්නකොට ඒකෙන් එන ග්ලූකෝස් ස්පයික් එක ඔයාට හාම්ෆුල් එකක් වෙන්නේ නැහැ. ඉතින් අපි දැන් ඊළඟට කතා කරමු ඇයි මේ ග්ලූකෝස් ස්පයික් එකක් ඔයාට බෑඩ් වෙන්නේ. ඒ වගේමයි ග්ලූකෝස් ස්පයික් එකකටත් වඩායි ෆ්‍රුක්ටෝස් වලින් එන ස්පයික් එකක් ඊටත් වඩා බෑඩ් වෙන්නේ. ඒ වගේමයි මේ ග්ලූකෝස් ස්පයික් එකක් අපේ බොඩි එකට මොන වගේ දේවල්ද කරන්නේ කියන එක ගැන අපි දැන් කතා කරමු.
හරි, ඉතින් මේ වගේ ලොකු ග්ලූකෝස් ස්පයික් එකක් ඇති වුණොත් ඒක අපේ ශරීරයේ හැම සෛලයකටම දැනෙනවා. ඉතින් ඔයාලා දන්නවද අපේ ශරීරය හැදිලා තියෙන්නේ සෙල්ස් ට්‍රිලියන 30කටත් වඩා වැඩි ප්‍රමාණයකින්. ඉතින් මේ මෙච්චර ලොකු ප්‍රමාණයක සෙල්ස් වලට මේ ග්ලූකෝස් ස්පයික් එක දැනෙනවා. ඉතින් මයිටොකොන්ඩ්‍රියා ගැන අහලා තියෙනවනේ, සෛලයේ තියෙන පවර් හවුස් එක තමයි මයිටොකොන්ඩ්‍රියා කියන්නේ. ඉතින් අපේ මේ සෛලවල තියෙන මයිටොකොන්ඩ්‍රියා තමයි අපේ සෛලය තුළට ග්ලූකෝස් අරගෙන ඒක එනර්ජි බවට කන්වර්ට් කිරීමේ හැකියාව තියෙන මේ මයිටොකොන්ඩ්‍රියා වලට. ඉතින් මේ ග්ලූකෝස් ස්පයික් එකක් වෙන එක මේ මයිටොකොන්ඩ්‍රියා වලට කොයි විදිහට බලපායිද? රුවන්තට පොඩි එක්සැම්පල් එකක් තියෙනවා, ඒකට පොඩ්ඩක් කියන්න.
ඔව්, ඉතින් මේ මයිටොකොන්ඩ්‍රියා වල ක්‍රියාවලිය වෙන එක සහ ඒ වගේම ඒකට ග්ලූකෝස් බලපාන්නේ කොහොමද, ග්ලූකෝස් වැඩි වුණාම කොහොමද ඒක වෙන්නේ කියන එක මේ පොතේ විස්තර කරලා තියෙනවා හරි ලස්සන විදිහකට. ඉතින් මම මේක බැලුවා පුළුවන් තරම් සරල විදිහට සිංහලයට පරිවර්තනය කරන්න. ඒක පරිවර්තනය කරු තින් ඔයාට එන්නේ මෙන්න මෙහෙම දෙයක්. හිතන්නකෝ, ඔයාගේ සීයා කාලයක් තිස්සේ 9-to-5 ජොබ් එකක් කරලා අවුරුදු 65ක් විතර වෙනකම් වැඩ කළා. එයා එකින් විශ්‍රාම ගන්නවා. ඒකින් විශ්‍රාම ගත්තට පස්සේ එයා කියනවා එයාට පොඩි කාලේ ඉඳන් ආසාවක් තියෙනවා ගල්ලඟුරු දුම්රියක වැඩ කරන්න. ඉතින් එයාට ඒකට චාන්ස් එකක් ඕන කියලා. ඉතින් කොහොම හරි උත්සාහ කළා ඔන්න ඔයාගේ සීයා ගල්ලඟුරු දුම්රියක වැඩ කරන්න අවස්ථාවක් ගන්නවා. ඉතින් ගල්ලඟුරු දුම්රියේ මේ සීයට කරන්න තියෙන වැඩේ තමයි අර ගල්ලඟුරු දාන්න තියෙන උදුන ගාව ඉඳලා සවලෙන් ගල්ලඟුරු අරගෙන අර උදුනට දාන එක. ඉතින් එයාට කරන්න තියෙන්නේ දවස් අස්සේ කාමරේ ඉඳගෙන ඉන්න එක. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් දොරට නොක් කරලා එයාට ගල්ලඟුරු ටිකක් දෙනවා. එයාට තියෙන්නේ ගල්ලඟුරු ටික උඳුනට දාන්න. ඉතින් ඔන්න සරලව හිතන්න අර මයිටොකොන්ඩ්‍රියාව තමයි ඔයාගේ ග්‍රෑන්ඩ් ෆාදර්. එයා කරන්නේ අර ගල්ලඟුරු විදිහට එන ග්ලූකෝස් ටික අරගෙන ඔයාගේ සෛලයේ ක්‍රියාවලියට උදව් කරන එක. ඉතින් දවස පුරාම කන්සිස්ටන්ට්ලි අදාළ ප්‍රමාණයට ගල්ලඟුරු අර උඳුනට දානකොට තමයි ඒ දුම්රිය නිවැරදි වේගයෙන් නිවැරදි විදිහට දුවන්න පුළුවන් වෙන්නේ. ඉතින් හිතන්න ඔන්න එක දවසක ලොකු ප්‍රමාණයක ගල්ලඟුරු ඩිලිවරි එකක් එනවා. ඒ කියන්නේ එක සැරේ වෙනද වෙලාවටත් කලින් ටට්ටක් ගාලා දොරට නොක් කරලා ගල්ලඟුරු ටිකක් ගෙනත් දානවා. ඉතින් සීයා හිතනවා හරි කමක් නැහැ, අද වෙනදට වඩා කලින් ගල්ලඟුරු ටිකක් ඇවිල්ලා අපි මේ ටික දාමු කියලා. ඉතින් ඒ ටික දානවා. ඉතින් ඊට පස්සේ ආයෙවත් ෆ්‍රීක්වෙන්ට්ලි අර දොරට නොක් කර කර විශාල ප්‍රමාණයේ ගල්ලඟුරු ටිකක් ඒකට දානවා. ඉතින් සීයා කරන වැඩේ එන ඔක්කොම ටික අරගෙන අර උඳුනට දානවා. ඉතින් මේ ක්‍රමයට පොඩි කාලයක් ඇතුළත විශාල ප්‍රමාණයේ ගල්ලඟුරු ප්‍රමාණයක් අර සීයා ඉන්න කාමරයට වැටෙනවා. ඉතින් සීයාට එහෙ බලන්නත් බෑ, මෙහෙ බලන්නත් බෑ, හැරෙන්නත් බෑ. පුළුවන් තරම් ගල්ලඟුරු වලින් සීයාව වැහිලා යනවා. එයා කරන්නේ පුළුවන් තරම් එයාගේ උපරිම ශක්තිය භාවිතා කරමින් අර ගල්ලඟුරු ටික අර උඳුනට දාන්න. ඉතින් මේ විශාල ප්‍රමාණයේ ගල්ලඟුරු ප්‍රමාණයක් උඳුනට සැරින් සැරේ වැටෙනකොට අර දුම්රියේ තියෙන ක්‍රියාවලියත් සාමාන්‍ය විදිහට කරන්න නැතුව ඒකත් සාමාන්‍ය ආකාරයෙන් බැහැර වෙවි, මැල් ෆන්ක්ෂන් වෙවි තමයි ගමන් කරන්නේ. ඉතින් මෙන්න මේක තමයි ඒ පොතේ අර මයිටොකොන්ඩ්‍රියාවක ක්‍රියාවලිය සහ ඒ කියන්නේ වාහිතන CI අර උඳුනයි තමයි මයිටොකොන්ඩ්‍රියා විදියට ශක්තිය ජෙනරේට් කරන එක කරන්නේ. ගල් අඟුරු ටික තමයි ග්ලූකෝස් වෙන්නේ. කෝචිය තමයි සම්පූර්ණ බොඩි එක වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිය සරල උදාහරණකින් තමයි මේ පොතේ මේක පැහැදිලි කරලා තියෙන්නේ.
හරි. ඉතින් ওই කතාවේ වගේම තමයි ග්ලූකෝස් ස්පයික් එකක් ආවහපුවාම මයිටොකොන්ඩ්‍රියා වලටත් වෙන්නේ. ඉතින් මේ ග්ලූකෝස් ලැබෙන්න ඒ කියන්නේ මයිටොකොන්ඩ්‍රියාටත් කරන්න පුළුවන් කැපැසිටි එකක් තියෙනවා. ඉතින් ඒ කැපැසිටි උඩම කැපැසිටි එකෙන් ඉතින් මයිටොකොන්ඩ්‍රියා ඒ ග්ලූකෝස් බර්න් කරලා සෛලවලට අවශ්‍ය එනර්ජි සපයලා දෙනවා. ඉතින් සෛලයකටත් ඒක ෆන්ක්ෂන් වෙන්න අවශ්‍ය එනර්ජි ප්‍රමාණයක් තියෙනවා. ඊට එහා එනර්ජි එකක් ඒ සෛලයට අවශ්‍ය නැහැ. ඉතින් ඒ සෛලයට අවශ්‍ය වෙන විදිහට පුළුවන් තරම් මේ ග්ලූකෝස් බර්න් කරලා එනර්ජි සපයලා දෙනවා. ඉතින් මේ ග්ලූකෝස් ස්පයික් එකදී ගොඩාක් ඉක්මනින් හරීම ඉක්මනට මයිටොකොන්ඩ්‍රියා වෙත ග්ලූකෝස් විශාල ප්‍රමාණයෙන් ලැබෙනවා. ඉතින් ඒකෙන් ගොඩක් අහිතකර ප්‍රතිඵල ඇති කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට අන්නේස්සරි ග්ලූකෝස් වලින් මයිටොකොන්ඩ්‍රියා පිරුණාපුවාම ෆ්‍රී රැඩිකල්ස් කියන කුඩා මොලිකියුල්ස් විශාල ප්‍රමාණයක් හැදෙනවා. ඉතින් මේ ෆ්‍රී රැඩිකල්ස් ඇති වෙන එක ඉතාම භයානකයි. ඉතින් සමහර ග්ලූකෝස් ෆැට් බවට පරිවර්තනය වෙනවා කන්වර්ට් වෙනවා. ඉතින් විශාල ප්‍රමාණයක් ඇතරන තේකින් සමහරක් ඒවා ෆැට් බවට කන්වර්ට් වෙනවා. ඉතින් සමහරක් ඒ වගේ මේ ෆ්‍රී රැඩිකල්ස් නිර්මාණය වීම සිද්ධ වෙනවා. ඉතින් අර මම කලින් කිව්වා වගේ මේ ෆ්‍රී රැඩිකල්ස් වලින් අපේ ශරීරයට අහිතකර ප්‍රතිඵල ගොඩක් ඇති කරන්න පුළුවන්. ඉතින් මේ ෆ්‍රී රැඩිකල්ස් වලට හැකියාවක් තියෙනවා අපේ ජාන වෙනස් කරන්න, ජීන් මියුටේෂන් එකක් ඇති කරන්න පුළුවන් වෙන. ඉතින් මේ ජීන් මියුටේෂන් එකකින් අපිට අපේ ශරීරයේ තියෙන හාම්ෆුල් ජීන්ස් ඇක්ටිවේට් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක කැන්සර් වගේ දේවල් ඇති කිරීමට පවා හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපේ සෛලවල තියෙන මෙම්බ්‍රේන් එක ඩැමේජ් කරලා මේ හොඳට ෆන්ක්ෂන් වෙවි තිබ්බ සෙල්ස් මැල් ෆන්ක්ෂන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ ඇතිවන ෆ්‍රී රැඩිකල්ස් ඉතා භයානක ප්‍රතිඵල ඇති කරන්න පුළුවන්. ඉතින් කොහොමත් අපේ ශරීරයේ සාමාන්‍ය ප්‍රමාණයක ෆ්‍රී රැඩිකල්ස් හැදෙනවා. ඉතින් මේ සාමාන්‍ය ප්‍රමාණයේ ඇතිවන ෆ්‍රී රැඩිකල්ස් අපේ ශරීරයට මැනේජ් කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් අර ඕනම දෙයක එකෙන් අපිට දරන්න පුළුවන් ප්‍රමාණයක් කියලා දෙයක් තියෙනවා. ඉතින් මේ ෆ්‍රී රැඩිකල්ස් සාමාන්‍ය ප්‍රමාණයක් අපේ ශරීරයට මොනහරි කළා ඒක මැනේජ් කරගන්න පුළුවන්. නමුත් මෙතනදී වෙන අර එක්සෙසිව් amount එකක් නේ එක් පාට් ස්පයික් එකක් කිව්වහම මොන කෙනෙක්ට දෙනවද ඒක වැඩි ප්‍රමාණයක් කියන එක. ඉතින් මේ excessive ප්‍රමාණකින් හැදෙන දේ නිසා අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපේ ශරීරයේ ඇතිවන වැඩිපුර හැදෙන ෆ්‍රී රැඩිකල්ස් ශරීරය විසින් නියුට්‍රලයිස් කරන්න ගොඩක් ට්‍රයි කරනවා. ඉතින් එහෙම නියුට්‍රලයිස් කරන්න ගියාම අපේ ශරීරය ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් ලෙවල් එකකට පත් වෙනවා. ඉතින් මේ විදිහට එක්සෙසිව් විදිහට තියෙන ෆ්‍රී රැඩිකල්ස් මේන්ටේන් කරන්න ගියාම තමයි ඒ විදිහට සිද්ධ වෙන්නේ. මේ විදිහට කාලයක් යද්දි කියන්නේ දිගටම නිතර එක දිගට රිපීටඩ් විදිහට මේ ග්ලූකෝස් ස්පයික් ඇති වෙද්දී අපේ මයිටොකොන්ඩ්‍රියා වීක් වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අපේ මයිටොකොන්ඩ්‍රියා වලට ග්ලූකෝස් කාර්යක්ෂමව එනර්ජි බවට පරිවර්තනය කරන්න බැරි වෙනවා. ඉතින් එතකොට එහෙම ටික ටික ගිහිල්ලා අපේ මයිටොකොන්ඩ්‍රියා ඩාල වෙනවා. එතකොට අපේ සෛලවලට ලැබෙන ශක්තිය අඩු වෙනවා. එතකොට ඒ ශක්ති ප්‍රභවයේ අපේ පවර් හවුස් එක කියලා අපි මයිටොකොන්ඩ්‍රියාව හැදුනේ පවර් හවුස් එක වීක් වෙනවා කියන සෛලවලට ශක්තිය ලැබෙන්නේ නැති වෙනවා. ඉතින් එහෙම හින්දා එහෙම සිදුවීමතරින් ඕගන් ඩිස්ෆන්ක්ෂන් එකකට යන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ වෙලාවකට තමයි ඉතින් හොම දිගට ගියාපම අපි කොච්චර කෑම ආහාර ගත්තත් අපිට ඒ කෑමවලින් ලැබෙන ශක්තිය කෑමවලින් ලැබෙන ග්ලූකෝස් ශක්තිය විදිහට සෛලවලට සපයන්න බැරුව ගියොත් අපි කොච්චර කෑම කෑවත් අර ඇඟට පණ නැති ගතිය ඇඟට ශක්තියක් නැති ගතිය ඇඟට අමාරු ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ පොතේ සඳහන් කරලා තියෙන තවත් කාරණයක් තමයි ග්ලයිකේෂන් ඇන් ඉන්ෆ්ලමේෂන් කියන එක. ඉතින් ග්ලයිකේෂන් කියන ප්‍රොසෙස් එක අපේ ශරීරයේ කොහොමත් නෝමලි ඇති වෙන දෙයක්. අපි කොහොමත් ඒක අපි ඉපදුන දවස ඉඳන් ඉස්සරහට වෙනවා. ඒ කියන්නේ අපි දවසින් දවස වයසට යනවනේ. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. ඉතින් එහෙම දවසින් දවසට වයසට ගිහිල්ලා තමයි අපි වයසට ගිහිල්ලම නැති වෙන මිනිස්සු මිය යන්නේ. ඉතින් අර ඒ ලෙවල් එකට එහෙම යන්නේ. ඉතින් අපි කොහොමත් ඒක නැචරලි ශරීරයේ වෙන ප්‍රොසෙස් එකක්. නමුත් මේහෙම නිතර ග්ලූකෝස් ස්පයික් ආපුවාම ඒ ග්ලයිකේෂන් කියන ප්‍රොසෙස් එක ඉක්මන් වෙනවා. ඒක වැඩිපුර ඉක්මනට සිද්ධ වෙනවා කියලා තමයි මේ පොතේ සඳහන් වෙන්නේ. ඉතින් අර වැඩිපුර ග්ලූකෝස් අපේ ශරීරයට එන්න මේ ග්ලයිකේෂන් එක මෝ ඕෆන්ලි කියන්නේ නිතර ඇති වෙනවා. ඒක තමයි අපේ ශරීරයට අහිතකර විදිහට බලපාන්නේ. ඉතින් අර දැන් රුවන්තතර ඉස්සලා කිව්වනේ ග්ලූකෝස් වලට වඩා ෆ්‍රක්ටෝස් භයානකයි කියලා. ඉතින් අර අපි ගන්න ෂුගර් ෆ්‍රුට්ස් වල තමයි වැඩිපුරම ෆ්‍රක්ටෝස් තියෙන්නේ. කියන්නේ පිටි සහිත කෑමවලට වඩා පිටි සහිත ආහාරත් වල තියෙන කාබෝහයිඩ්‍රේට් ජීර්ණ වල ග්ලූකෝස් බඩපත් වෙනවා. ඉතින් අර ගොඩාක් ෂුගරි ෆුඩ්ස් අර බිස්කට් කප්කේක් අර ඒ වගේ අර ගොඩාක්ම ෂුගරි ෆුඩ්ස් වලින් අපේ ඇඟට ඒක ජීර්ණ වෙලා ඉන්නේ ෆ්‍රක්ටෝස්. ඉතින් මේ පිටි සහිත ආහාර වලින් ලැබෙන ග්ලූකෝස් වලට වඩා ෂුගරි ෆුඩ්ස් වලින් එන ෆ්‍රක්ටෝස් භයානකයි. ඉතින් මේ ෆ්‍රක්ටෝස් මොලිකියුල් ග්ලයිකේට් වෙන එක 10 times වැඩි කියලා තමයි සලකන්නේ ග්ලූකෝස් ග්ලයිකේට් වෙනවට වඩා. ඉතින් එතකොට ඒ කියන්නේ අපි ෆ්‍රක්ටෝස් සහිත ආහාර අපේ ඇඟට ගන්නවා කියන එකකින් අපි පිටි සහිත ආහාර ගන්නවට වඩා 10 ගුණයක් වේගෙන් අපි වයසට යන්න පුළුවන්. ඒක තමයි ඒකෙන් කියන්නේ. ඉතින් මේ අපි දැන් අරිසර කතා කර ෆ්‍රී රැඩිකල්ස් ඒ වගේ මේ නිසා ඇතිවෙන අපේ ශරීරයේ පත්වෙන ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක ඒ වගේ මේ ග්ලයිකේෂන් මේ සේරම ප්‍රොසෙස් හින්දා අපේ ශරීරයේ වැඩිපුර ඉන්ෆ්ලමේෂන් වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් කියලත් මේ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේකේ ප්‍රධානම දේ තමයි අපිට අපේ ඩයට් කන්ට්‍රෝල් එකෙන් අපිට ඩයට් එකෙන් මේ හැමදේම පාලනය කරගන්න පුළුවන් එක. ඒක තමයි ඇත්තටම වැදගත්ම දේ. ඉතින් මේ ග්ලූකෝස් ස්පයික් ඇති වෙන කඩු කරන්න පුළුවන් ඉතින් දැන් අපි කතා කරපු ගොඩාක් ඩැමේජස් අපේ ශරීරයට වෙන එක වළක්වන්න පුළුවන් අපේ ඩයට් එක හරි විදිහට කන්ට්‍රෝල් කරපුවාම. ඉතින් ඒ වගේම කතා කරන්න ඕන මේ ග්ලූකෝස් ස්පයික් එකදී නිපද වෙන එක්සස් ග්ලූකෝස් අපේ ශරීරයෙන් අයින් කරන්න ඕන. ඒක අපේ ශරීරයේ සෛලවල තියෙන එක සෛලවලට අහිතකර වෙන හින්දා. ඉතින් ඒකට අපේ ශරීරය අපි නොදැනුවත්වම වුණත් අපේ ශරීරයෙන් දැන් මේ විදිහට ඇති වෙන එක්සස් ග්ලූකෝස් අපේ ශරීරය අපි නොදැනුවත්වම අයින් කරන ලොකු මෙකනිසම් එකක් ඒක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා, ලොකු දෙයක් කරනවා. ඉතින් අර ඒක එයාට කන්ට්‍රෝල් කරගන්න එක බැරි ලෙවල් එකට ගිහපුවම තමයි අපිව රෝගී තත්ත්වයට පත් වෙනකන් යන්නේ. ඉතින් මේ විදිහට වැඩි වෙන ග්ලූකෝස් සෙල්ස් වල ඇකියුමුලේට් වෙන්න දෙන්නේ නැතුව ඉක්මනට ඉවත් කරන්න තමයි හැම වෙලේම අපේ ශරීරය වැඩ කරන්නේ, හැම වෙලේම ශරීරය උත්සාහ කරන්නේ. මේ ක්‍රියාවලියේදී අපිට අමතකම් කරන්න බැරි දෙයක් තමයි පැන්ක්‍රියාස් එක. ඒ කියන්නේ අපේ අග්න්‍යාශය මේකෙදි කියන සෛල ඇතුලේ තියෙන ග්ලූකෝස්, ඒ කියන්නේ නිතර නිතර ග්ලූකෝස් ස්පයික් ඇති වෙද්දී අපේ සෛල තුළට වැඩි වෙන එන ග්ලූකෝස් ටික මේ සෛල වලින් අයින් කරලා සෛල පුළුවන් තරම් හෙල්දිවට තියාගන්න ලොකුම දායකත්වයක් සපයන දෙයක් තමයි මේ අග්න්‍යාශය කියන්නේ. මොකද අග්න්‍යාශයෙන් තමයි අපේ ශරීරයේ ඉන්සියුලින් කියන හෝමෝනය ශ්‍රාවය කරන්නේ. මේක ඉතින් හැමෝම දන්නවනේ ඉන්සියුලින් කියන්න. ඉතින් මේ ඉන්සියුලින් තමයි මේ සෛල ඇතුලේ තියෙන ග්ලූකෝස් ට්‍රාන්ස්පෝර්ට් කිරීම සිදු වෙන. ඉතින් අපේ සෛල ඇතුලේ තියෙන ග්ලූකෝස් අපේ ශරීරයේ තියෙනවා ග්ලූකෝස් ගබඩා කරගන්න පුළුවන් සෛල. ඒ වගේම ටිෂුස්. ඉතින් සෛල එක තුලන් ටිෂුස් හදන. ඉතින් ඒ වගේ අපේ ග්ලූකෝස් ගබඩා කරලා, ඒ කියන්නේ ශක්ති ගබඩා කියලා හඳුන්වන ටිෂුස් වගේක් තියෙනවා. ඉතින් ඒ ටිෂුස් විතර මේ අනිත් සෛලවල තියෙන වැඩිපුර ග්ලූකෝස් මේ ඉන්සියුලින් මගින් තමයි ශක්ති ගබඩා වලට, එහෙම නැත්නම් ඉන්සියුලින් ඩිපෙන්ඩන්ට් ටිෂුස් වලට ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ. ඉතින් ඇත්තම කතා ගත්තොත් ඉන්සියුලින් නැත්තම් මිනිස්සෙකුට ජීවත් වෙන්න බෑත්‍රම මිනිස්සෙක් මරණ තත්ත්වයට පත් වෙනවා. මොකද අපි දැන් ඉස්සර කතා කරපු මේ ප්‍රොසෙස් එකේ ගියොත් සෛලයක් තුළ ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙන්න ඒ සෛලය අකාර්යක්ෂමතාවයට පත් වෙනවා. මයිටොකොන්ඩ්‍රියා වැඩ කරන්නේ නැතුව ගිවිලා ඒ සෙල් එක මැල් ෆන්ක්ෂන් සෙල් එක බවට පත් වෙලා ඒ ඕගන් එකම සම්පූර්ණයෙන් ඩිස්ෆන්ක්ෂන් වෙන්න පුළුවන්. ඉතින් අපේ ශරීරය පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ විදිහට කොච්චර ස්පයික්ස් ආවත් ඒ වගේ අපේ ශරීරය බේරගන්න, අපේ සෛල රැකගන්න. ඉතින් ඒකටත් කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. ඒතනිනුත් එහාට ගියාපම තමයි අපි රෝගී තත්ත්වයට පත් වෙන්නේ. ඉතින් අර ඔය කියපු විදිහට තමයි ඉන්සියුලින් වලින් අපේ ශරීරයේ තියෙන සෛලවල තියෙන එක්සස් ග්ලූකෝස් අයින් කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් මම දැන් කිව්වනේ ඉන්සියුලින් ඩිපෙන්ඩන්ට්, එහෙම නැත්නම් ශක්ති ගබඩා විදිහට වැඩ කරනවා කියලා. ශක්ති ගබඩා විදිහට වැඩ කරන්නේ මේන්ලිම ශක්ති ගබඩා විදිහට වැඩ කරන ඕගන්ස්, ඕගන් එකක් විදිහට ගත්තොත් ලිවර් එක, ඊළඟට අපේ මසල්ස්, ඊළඟට ඇඩිපෝස් ටිෂුස්. ඇඩිපෝස් ටිෂු කියන්නේ අපේ ෆැට්, ෆැට් ලේයරේකට තමයි අපි ඇඩිපෝස් ටිෂු කියලා කියන්නේ. ඉතින් අපිට අපේ ශරීරයේ තියෙන වැඩිපුර ග්ලූකෝස් ගබඩා කරන්න ලේසියෙන් ගබඩා කරලා තියන්න පුළුවන් තැනක් තමයි මේ ලිවර් කියන්නේ. මොකද අපේ ආහාර ජීර්ණ පද්ධතියෙන් ඇබ්සෝබ් කරගන්න බ්ලඩ් සේරම ලිවර් එක හරහා අනිවාර්යෙන් යනවාමයි. ඒ හින්දා ඉතින් ඒ විදිහට තියෙන එක්සස් ග්ලූකෝස් අක්මාව තුළ ගබඩා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ අපේ අක්මාවට හැකියාවක් තියෙනවා ග්ලූකෝස්, ඒ කියන්නේ ග්ලූකෝස් ග්ලූකෝස් විදිහටම නෙමෙයි අපේ අක්මාව තුළ ගබඩා කරගන්නේ. අක්මාව විසින් ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කළා තමයි අක්මාව තුළ ගබඩා කරගන්නේ. අක්මාව තුළ මේ ග්ලූකෝස් ග්ලයිකෝජන් විදිහට ගබඩා කරගන්නේ ග්ලූකෝස් ග්ලූකෝස් විදිහටම තිබ්බොත් අර අපි කලින් කතා කරපු විදිහට ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එකට යන්න පුළුවන් හින්දා තමයි අක්මාව විසින් ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කළා අක්මාව තුළ ගබඩා කරගන්නේ. ලිවර් එකට ග්‍රෑම් 100ක වගේ ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරලා ගබඩා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඊළඟට අපේ සෙකන්ඩ් ස්ටෝරේජ් යුනිට් එක විදිහට වැඩ කරන අපේ මසල්ස්. ඉතින් මසල්ස් වලටත් සැලකියුතු ප්‍රමාණයක ග්ලූකෝස් ගබඩා කර තබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කොහොම හරි දැන් මෙහෙම ගබඩා තිබ්බත් ගබඩාත් කොයි වෙලේ හරි පිරෙන වෙලාවක් එනවා. ඉතින් අපේ ලිවර් එක අපේ මසල්ස් වල ගබඩා කිරීමේ ධාරිතාව එක්සීඩ් වුණාට පස්සේ අපි ඒ ග්ලූකෝස් අපේ ශරීරයට එකතු කරන එක නවත්තන්නේ නැත්නම් තවත් දිගටම ග්ලූකෝස්ම එවනවා නම් ඒ එවන ග්ලූකෝසුත් තවත් කොහේ හරි ගබඩා කරන්න පුළුවන්ද කියලා තමයි ශරීරය හොයලා බලන්නේ. ඉතින් ඊට පස්සේ තමයි ග්ලූකෝස් තුන්වෙනි ඔප්ෂන් එක විදිහට තමයි මේ ග්ලූකෝස් මේදේ බවට පත් කරලා තැම්පත් කිරීම සිද්ධ කරන්නේ. අපි ඉතින් හිතන්නකො නිකන් කකා බිබි TV බල බල කිසිම එක්සයිස් එකක් මුකුත් නොකර එකතැනම ඉඳගෙන හිටියොත් අපේ ඉස්සල්ලාම මොකද්ද ලොකු වෙන්නේ?
බඩ.
අන්න හරි. ඉතින් ඒ විදිහට බඩ ලොකු වෙන්නේ අපේ බඩේ ෆැට් තැම්පත් වීමෙන්. ඉතින් මේ වැඩිපුර එන ග්ලූකෝස් ගබඩා කරන්න තැනක් තියෙන්නත් එපා. ඉතින් ඒක ඇඩිපෝස් ටිෂු, එහෙම නැත්නම් ෆැට් ලේයර්ස් විදිහට අපේ ඇඟේ තැන්පත්වෙන ඉතින් පේන්ගේ හැම තැනම් වගේ තැන්පත්වෙන්න පුළුවන් එක ලිව එක වටේ තැන්පත්වෙනවා පේ ඕග ඇන්ගේ තියෙන වැදගත් ඕගන්ස් වටේ තැන්පත්වීම හැකියාව තියෙනවා ඉතින් එහෙම වැඩිපුර මේ දේ තැන්පත්වීම තුළින් ඕලා ගොඩක් අහලා ඇති ෆැටි ලිව කියන කන්ඩිෂන් එක ඒවගේ ෆැටි ලිව කන්ඩිෂන්ස් වලට යන්න පුළුවන් ඒවගේ අහිතකර තත්ත්වයන් වලට පත්වීමේ හැකියාව තියෙනවා හරි අපි දැන් මේ ග්ලූකෝස් ගැන කතා කරද්දිම අපි ෆ්‍රක්ටෝස් ගැනත් කතා කරන්නේ සුගර් ෆුඩ්ස් වලින් එන ෆ්‍රක්ටෝස් ගැන ඉතින් හැබැයි අවාසනාවන්තම දේ තමයි ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට කන්වර්ට් කරලා ස්ටෝ කරාට ෆ්‍රක්ටෝස් ග්ලයිකෝජන් බවට පත් කරන්න බෑ. ඉතින් එහෙම ග්ලයිකෝජන් බවට පත් කරලා ලිවර් එකේ සහ මස්සල්ස් වල තැන්පත් කරන්න බෑ. ෆ්‍රක්ටෝස් වලින් අපිට කරන්න පුළුවන් එකම දේ තමයි එක්සෙසිව් ෆ්‍රක්ටෝස් තිබ්බොත් ඒක මේදේ බවට පත් කරලා තැන්පත් කරන එක ස්ටෝ කරන එක තමයි එකම ඔප්ෂන් එක. ෆ්‍රක්ටෝස් ග්ලූකෝස් වගේ ග්ලයිකෝජන් බවට පත් කරලා ලිවර් එකේ මස්සල්ස් වලයි තැන්පත් කරන්න බෑ. ඒක තමයි තියෙන බෑඩ් සයිඩ් එක. ඉතින් අර මං කිව්වා වගේ අපේ ඕගන්ස් වටේ ෆැට් ලේයර්ස් තැන්පත් වෙන්න පුළුවන්. එතකොට නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් ඩිසීස් ඒ වගේ තත්ත්වයන් වලට යන්න පුළුවන්. ඒ වගේම තවත් අපේ හිප්ස් වල තයිස් වල වගේ තමයි ගොඩක් ෆැට් ලේයර්ස් තැන්පත් වෙන. එතකොට අපේ බර වැඩි වෙන ඕවර්වේට් ලෙවල් එකට අපිට යන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ ෆැට් අපේ බ්ලඩ් ස්ට්‍රීම් එකටත් ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් අපි බ්ලඩ් ස්ට්‍රීම් එකට ෆැට්ස් ඇතුල් වුණාම LDL විදිහට low density lipoprotein අපි bad cholesterol කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට අපේ ශරීරයේ බ්ලඩ් ස්ට්‍රීම් එකේ තියෙන cholesterol level පවා ඇති කරන්න පුළුවන්. ඉතින් මේ වගේ sugary foods හින්දා diabetics වලට අමතරව cholesterol උත් අපිට නිකම්ම gift එකක් විදිහට හම්බෙනවා වෙන්න පුළුවන්.
හරි. ඉතින් මේ ග්ලූකෝස් ස්පයික් එකකින් එන effects අපිට short term effects ඒ වගේමයි long term effects කියලා කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. අපි දැන් බලමු මොනවද මේ ග්ලූකෝස් ස්පයික් එකකින් අපිට එන්න පුළුවන් ෂෝට් ටර්ම් ඉෆෙක්ට්ස් කියලා. එකක් තමයි කන්ස්ටන්ට් හංගර් එක. ඒ කියන්නේ ඔයා මොනවා හරි දෙයක් කෑවත් ඔයා හැම වෙලාවෙම බඩගින්න දෙන්නේ. ඔයාට ඕන වෙලාවක සැරින් සැරේ බඩට ඕන වෙලාවක කෑම දාන්න පුළුවන්ද? ඉතින් මෙන්න මේකත් ඔයාට මොනවා හරි කාපු ග්ලූකෝස් බහුල දෙයක් නිසා ආපු ග්ලූකෝස් ස්පයික් එකක ඉෆෙක්ට් එකක් වෙන්න පුළුවන්. ඒ වගේමයි ඔයාට සඩන් ක්‍රේවිංස් එන්න පුළුවන් එක එක ජාතියේ කෑමවලට. ඔයා මොනව හරි જાතියේ සීනි සහිත ආහාරයක් කෑවනම් ඔයාට තවත් ඒ වගේම ආහාරයකට හරි එහෙමත් නැත්නම් වෙනත් විදිය ආහාරයකට හරි ඔයාට ක්‍රේවිංස් එන්න පුළුවන් ඊටාම ඉක්මනට. ඉතින් ඒ වගේමයි අවිධිමත් නිින්ද. ඔයාට හරි පුවර් ස්ලීප් එකක් තියෙන පුළුවන් ඒකව දවල්ට නිදාගත්ත වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් විශේෂයෙන්ම ඔයා රෑ නිදාගත්තාම නිින්ද ඒක ක්වොලිටි ස්ලීප් එකක් නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ උදේ නැගිටට පස්සේ ඔයාට හරි අමාරු ගතියක් දැනෙන්න පුළුවන්. ඒ වගේමයි තමයි ඔයාට ටිකක් උණ හෙම්බිරිස්සාව වගේ ලක්ෂණත් එන්න පුළුවන්. මොකද ඔයාට ලොකු ප්‍රමාණයේ ග්ලූකෝස් ස්පයික් එකක් ආවොතින් ඒකෙන් ඔයාගේ ඉමියුන් සිස්ටම් එක ටෙම්පරරි ගොඩාට අන්දන සීන් එකක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඔයාගේ ඇඟට දැනෙන්න පුළුවන් නිකන් ඔයාට සෙම හැදීගෙන එනවා හෙම්බිරිස්සාව හැදීගෙන එනවා වගේ ඔයාව නොමග යවීමක් සිද්ධ වෙන්න පුළුවන්. අනිත් එක තමයි මයිග්‍රේන් එක ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ටෙම්පරරි. ඒ කියන්නේ ඔයාට මුල ඉඳලම මයිග්‍රේන් එක තියෙනවා නම් ඒක වෙනම ප්‍රශ්නකට ආපු දෙයක්. ඉතින් එහෙම නැතුව ඔයාට මොකක් හරි කෑමක් ගත්තට පස්සේ ඔයාට පොඩ්ඩක් ටික වෙලාවකට පස්සේ මයිග්‍රේන් වගේ ගතියක් ආවොතින් ඒක අර අහිතකර ප්‍රමාණයේ ග්ලූකෝස් ස්පයික් එකක් නිසා වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේමයි මෙමරි ලොස් එක ඔයාට වෙන්න පුළුවන්. මොකද සමහර ලාට ඔයා බ්‍රෙක්ෆාස්ට් එකට වගේ විශේෂයෙන් මේ කියන්නේ රෑට කෑම කාලේ ඉඳලා ආපහු උදේට කෑම කනකොට බ්‍රෙක්ෆාස්ට් එකට ගොඩක් sugary foods ආහාරයට ගත්තොතින් ඔයාට පැය කිහිපයක් විතර නැගන් ඔයාට නිකන් අර දේවල් මතක් කර ගැනීමේ අමාරු ගතියක් නිකන් cognitive functions වල පොඩි පොඩි issues මතුවෙන්න පුළුවන්. ඉතින් මේවා තමයි අපිට glucose spike එකකින් එන short term effects. ඉතින් මෙතන මේ කියපුවා ඔයාට විවිධාකාරයේ තියෙන ප්‍රශ්න හින්දා එන්න පුළුවන්. ඉතින් මේ පොතේ තියෙන එක අඩුපාඩුවක් තමයි මේවා මේකෙම විතරක් නෙමෙයි තව තව ඒවලුනුත් එන්න පුළුවන් කියන එක specify කරලා නැහැ. නමුත් මේවා ග්ලූකෝස් ස්පයික් එකක් නිසා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ බොඩි එකේ තියෙන මොකක් හරි වෙනම අන්ලයින් ඉෂුව එකක් නිසා සිද්ධ වෙන්න උනත් පුළුවන්. ඉතින් මේවා තමයි සාමාන්‍යයෙන් ග්ලූකෝස් ස්පයික් එකක් නිසා එන්න පුළුවන් ෂෝට් ටර්ම් ඉෆෙක්ට්ස් වෙන්නේ.
ඉතින් දැන් රුවන්ත ෂෝට් ටර්ම්ස් ඉෆෙක්ට් නිකි විදිහින් ලොง ටර්ම් ඉෆෙක්ට් විදිහට අපේ ස්කින් කන්ඩිෂන් එක වෙනස් වෙන්න පුළුවන්. අපිට පිම්පල්ස් එහෙම වැඩිපුර ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඇල්සයිම ඩිමෙන්ෂියා වගේ රෝග තත්ත්වයට ඇති වෙන්න පුළුවන් කැන්සර් රිස්ක් එකක් තියෙනවා. ඒ වගේම ඩිප්‍රෙසිව් එපිසෝඩ්ස් ඒ වගේම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන් හાર્ට් ප්‍රොබ්ලම්ස් ඇති වෙන්න පුළුවන් අර මම කලින් කිව්වා වගේ ඉන්ෆර්ටිලිටි ඒ වගේම පොලිසිස්ටික් ඕවරියන් සින්ඩ්‍රෝම් වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් පොලිසිස්ටික් ඕවරියන් සින්ඩ්‍රෝම් කියපුවහම ඩක් අර ඔඩ් වගේ ඇති නම ඉතින් ඒකේ සිංහල නම නම් ඇත්තම කිව්වොත් මම දන්නේ නැහැ. එක ඕවරි එකේ ඇතිවෙන තත්ත්වයක්. ඒ නිසා සබ් ෆර්ටයිල් වෙන්න පුළුවන්. එහිඳ ගොඩක් වෙලාවට ට්‍රීට් කළ යුතු ඩිසීස් එකක්. ගොඩක් වෙලාවට ඕවෙයිට් වෙන ගර්ල්ස්ලට තමයි ගොඩක් වෙලාවට මේ පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් කියන එක ගොඩක් වෙලාවට ඇති වෙන්නේ. හැමම කියන්න බෑ. නමුතර බහුතරයකට ඕවෙයිට් පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් එකේ තියෙන එක ලක්ෂණයක් කියලා සලකන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඒක ඇත්තටම එක ඩිසීස් එකක්. ඉතින් ඒක ගැන ඉතින් මට ලොකුවට මෙන්ෂන් කරන්න නැතිවෙමු. ඉතින් ඒ වගේ දේවල් ඒ වගේ රින්කල්ස් ඇති වෙන්න පුළුවන්, කැටරැක්ස් අපි කියන හැසු දෙනවා කියලා, ඒ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි මේන්ලිම දේ ලොง ටර්ම් විදිහට අපිට ලැබෙන්න පුළුවන් ඉෆෙක්ට් එක තමයි ඩයබටික්ස්. ඉතින් මේ කැටරැක්ට්ස් ඇතිවීම අපි දැන් මේ ඉතුරු කතා කරපු ලොง ටර්ම් ඉෆෙක්ට්ස් ඒරම ඩයබටික්ස් වල සයිඩ් ඉෆෙක්ට් එකක් විදිහට අපිට අනිවාර්යයෙන්ම ලැබෙන්න පුළුවන් දේවල්. ඉතින් මේන්ලි මේකෙදී අපි කන්සර්න් කරන එක තමයි ඩයබටික්ස්. ඉතින් දියවැඩියා, දියවැඩියාව කියපුවම ඉතින් අපේ හැමෝම අතර ප්‍රසිද්ධ රෝගයක්නේ දියවැඩියා කියපුවම. ඉතින් මේ දියවැඩියාවේ ටයිප්ස් තියෙනවා. ඒක ඉතින් ටයිප්ස් තුනක් කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර මේන්ලි තියෙන ටයිප්ස් දෙකයි, ටයිප් 1 ඩයබටික්ස් and ටයිප් 2 ඩයබටික්ස්. ඊපස්සේ සමහරට ඕනනම් ඒක නෑ, ටයිප් තුනක් තියෙනවා විදිහට සලකලා gestational diabetic mellitus, එහෙම නැත්නම් GDM එකත් මේකට දාන්න පුළුවන්. gestational diabetic mellitus කියවම චුට්ටක් අමුතුයි වගේ. ඉතින් ගොඩක් අය ටයිප් 2, ටයිප් 1, ටයිප් 2 අහලා ඇති. මේ gestational diabetic mellitus කියලා කියන්නේ pregnancy කාලෙදී ඇතිවෙන දියවැඩියා රෝග තත්ත්වය. ඉතින් මේක pregnancy එක පටන් ගද්දි මුලින්ම තියෙන එකක් නෙමෙයි. pregnancy එක start කළ 24 28 weeks වලින් පස්සේ වගේ ඇතිවෙන දියවැඩියාව තත්ත්වයට තමයි අපි මේ gestational diabetics කියලා කියන්නේ. ඉතින් ඒ හින්දා ඒකත් include කළ types වර්ග තුනක් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් type 1 diabetes and type 2 diabetes කියලා අපිට එක වෙනවෙන් කරන්න පුළුවන්. ඉතින් අපි මේ සම්බන්ධව මීට වඩා දීර්ඝව ඉස්සරහ episode එකේ කියන්නේ මේකේ part 2 විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නේද රුවන්ත?
ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් ඔන්න ඔය ටික තමයි අද අපිට කියන්න තියෙන්නේ. ඉතින් අද අපි මේ එපිසෝඩ් එකේ තියෙන කන්ටෙන්ට් එක අරගෙන යන්න ප්‍රධාන වශයෙන්ම බේස් වුනේ ජෙසි ඉන්චාස්පේ කියන ෆ්‍රෙන්ච් බයෝකෙමිස්ට් විසින් රචනා කරපු ග්ලූකෝස් රෙවලූෂන් කියන පොතේ තියෙන කරුණු කාරණා. ඉතින් මේ පොතේ තියෙන සමහර කරුණු කාරණාත් එක්ක වින්ඩි එකඟුණෙත් නැහැ. සමහර ඒවාට මටත් එකඟ වෙන්න බැරියව තියෙනවා. අපි දෙන්නත් අතර ගොඩක් සාකච්ඡා ඇති වුණා. මේක මෙහෙම වෙන්න පුළුවන්ද, මෙහෙම වෙන්න පුළුවන්ද කියලා. ඉතින් එහෙම ගැටලු සහගතයන් තියෙනවා.
ඔව් අපි සමහර දේවල් කතා මේක නොකිය ඉමු කියලා කතා වෙච්ච වෙලාවල් තියෙනවා. අර ඒ කියන්නේ මම ඉගෙනගෙන තියෙන දේවල් එක්ක පොඩි ආගිමන් ටිකක් ඇති වුණා. ඉතින් අර ඒ හින්දත් එක තමයි ඉතින් එහෙම හිතුනේ.
ඔව් ඉතින් ඒ නිසා මොකද ඔයාට උනත් මේක පොඩ්ඩක් බැලුවොතින් හොයලා මේ පොතේ තියෙන කරුණු කාරණා සහ Google එකේ වට සමහර හම්බෙන සමහර කරුණු කාරණා අතර පරස්පර විරෝධීතා තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ඔයාට මේ ජෙසීගේ තියෙන ඉන්ටර්විව්ස් වලට සහ ඒ වගේමයි මේ පොත ඔයාට බයි කරගන්න පුළුවන් ලින්ක්ස් මම ඔයාට දාන්නම් පල්හැ පොඩ්කාස්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඔයාට ගිහලා වැඩිදුරටත් මේක අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් මේකේ දෙවනි කොටස අරගෙන එන්නම්. ඕගොල්ලෝ ඒකට කැමති නම් ඉතින් දැන් මේ එපිසෝඩ් එක අහලා ඕගොල්ලෝ අපිට කියන්න මේක දෙවනි කොටසක්. ඒ කියන්නේ දෙවනි කොටස අපි ප්‍රධාන වශයෙන්ම කතා බහ කරන්නේ අපි මොනව හරි කෑම කෑවත් අපිට අවුලක් නැතුව කන්නේ කොහොමද කියලා. මොකද මේ පොතේ තියෙන පොඩි පොඩි ටිප්ස් ඇන් ට්‍රික්ස් ටිකක්. ඒකේ කියන්නේ නැහැ කොයි වෙලාවකවත් මේ කෑමව කන්න එපා කියලා. හැබැයි ඔයාට පැණිරහ, ඔයා කන්න කැමති ආස ග්ලූකෝස් sugar සහිත කෑමක් තියෙනවා නම් ඒකවට කන්න පුළුවන්. හැබැයි මේ කෑමත් එක්ක තව තව පොඩි පොඩි දේවල් අඩංගු කරලා, එහෙමත් නැත්නම් පොඩි පොඩි දේවල් ටිකක් කරලා ඒකෙන් එන ග්ලූකෝස් ස්පයික් එකේ ප්‍රමාණය ඔයාගේ ඇඟට අහිතකර නොවන මට්ටමට අපි හදාගන්නේ කොහොමද කියන එක තමයි මේ පොතේ දෙවනි කොටසේ අපිට කතා බහ කරන්න තියෙන්නේ. ඉතින් අපිට මේකත් ගොනු කරගන්න මේ කරුණු කාරණා ටික එකතු කළා, මේක සිංහලට අරගෙන මේකේ තියෙන අර නොකියන්න ඕන ටික කියන්නේ නැතුව ඒ වගේමයි මේක සෑහෙන ගේමක් දිහා තමයි මේක මේ ප්‍රමාණයට හදාගත්තේ. ඉතින් අපි දෙවෙනි කොටසට
අපි මේකට දෙවෙනි කොටසක් ගෙනාවොත් අපි සාමාන්‍යයෙන් අපි වෛද්‍ය විද්‍යාවේදී සලකන ස්ටෑන්ඩඩ් මොනවද, අපි කොහොමද ඒවා ඉන්වෙස්ටිගේට් කරන්නේ, ඒ සම්බන්ධව මොනවද ගන්න කියලාත් අපි ඒකේ දෙවෙනි කොටසක් ඔයාලා කැමති නම් ගේ අපි ඒක ගෙනාවොත් අපි ඒ සම්බන්ධව මෙන්ෂන් කරන්න හිතුවා. මොකද අර මේ පොතත් එක්ක තියෙන සමහර මෙෂර්මන්ට්ස් අර එහාට මෙහාට වෙන හින්දා අපි සාමාන්‍යයෙන් පිළිගත්ත රාමු තියෙනවා. ඒ පිළිගත්ත අපි වෛද්‍ය විද්‍යාවේ පිළිගත්ත දේවලුත් එක්ක අපි ඉදිරිපත් කරන්න.
ඔව්. ඉතින් ඔයගොල්ලන්ට මේකේ දෙවෙනි කොටසක් අවශ්‍ය නම් ඉතින් අපිට Instagram එකට ඇවිල්ලා message එකක් දාන්න. මේකේ දෙවෙනි කොටසත් අරන් ගන්න මේක හොඳයි කියලා හිතෙනවා කියලා ඔයගොල්ලන්ට මේකේ value එකක් තියෙනවා නම් විතරක් අපි දෙවෙනි කොටස ගේන්නම්. මොකද මේක ගේන එක ලේසි නැහැ. මේකේ තියෙන කරුණු කාරණා අරගෙන මේක හරිද කියලා කතා බහ කරලා මේක ආපහු පරිවර්තනය කරලා මේක ආපහු කියන එක මේක ලේසි වැඩක් නෙමෙයි. මේ වගේ කරුණු කාරණා සහිත episode එකක් ඉදිරිපත් කරන එක. ඉතින් ඒ නිසා අපි දෙවෙනි කොටසට මහන්සි වෙන්නම්. ඕගොල්ලෝ ඇත්තටම මේක enjoy කරා නම් මේකෙන් ඕගොල්ලන්ට ඇත්තටම දෙයක් ගන්න පුළුවන් නම් දෙවෙනි කොටසක් ගේන එක worth කියලා ඕගොල්ලන්ට හිතනවා නම් අනිවාර්යයෙන්ම Instagram එකට ඇවිල්ලා අපිට message එකක් දාන්න. එහෙමත් නැත්නම් Instagram එකේ අපි මේ දාලා තියෙන post එකට comment එකක් දාන්න මේක දෙවෙනි කොටසක් ගේන්න කියලා. එහෙම ඕගොල්ලන්ගේ ඉල්ලීමක් තිබ්බොත් විතරක් අපි දෙවෙනි කොටස අරගෙන එන්නම්. මොකද අපි දන්නේ ඇත්තටම
diabetics ගැන තව වැඩිපුර දැනගන්න ඕන නම් අපිට comment
එකක් දාන්න. අපි රිසර්ච් එකක් කරලා මේ වගේ දෙයක් අරගෙන ආවට ඕගොල්ලෝ මේ වගේ සම්බන්ධ දේවල් වලට කැමති වෙන්න පුළුවන් අකමැති වෙන්න පුළුවන්. ඉතින් අපිට දෙවෙනි කොටසක් මේකේ ගේන්න කියලා ඉල්ලීමක් ආවෙ නැත්නම් අපිට පුළුවන් මෙහෙම නැතුව මීට වඩා වෙනස් මොන හරි මාතෘකාවක් ගැන අපේ ඊළඟ එපිසෝඩ් එක අරගෙන එන්න. හරි. එහෙමනම් අද අපි ගිහිල්ලා එන්නම්. මේ එපිසෝඩ් එක මෙච්චර වෙලා ආගෙන හිටපු ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් ඊළඟ සතියේ හරි ආයි දවසක අපි හම්බෙමු. එතකන් මං රුවන්ත
මං වින්දේ.